Honorable Imran Maruf, you have 8 minutes.
Nandri, Sabeku Talamitangum, Urpina Rogale.
Order, please. Honorable Premnath Sidilavata will take the chair.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த கோப் சம்பந்தமான விவாதத்திலே கலந்து கொண்டு உரையாற்ற கிடைத்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்வதோடும், இன்று இங்கு நடைபெறுகின்ற விவாதங்களிலே அரசாங்கம் எதிர்கட்சியை குற்றம் சாட்டுகின்ற ஒரு சூழலும் எதிர்கட்சி அரசாங்கத்தை குற்றம் சாட்டுகின்ற ஒரு நிலைப்பாடுமாக இந்த கோப் சம்பந்தமான விடயங்கள் பேசப்படுகின்றன. ஆகையால் இங்கு பேசப்படுகின்ற விடயங்கள் எதிர்காலங்களிலே நிவர்த்தி செய்யப்பட்டு உண்மையான குற்றவாளிகள் சட்டத்தின் முன் நிறுத்தப்பட வேண்டும் என்பதுதான் எல்லோருடைய எதிர்பார்ப்பாகவும் காணப்படுகின்ற ஒரு விடயம். இருந்த போதிலும் இந்த சமயத்தை, அதாவது இந்த நேரத்தை நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே நடக்குகின்ற ஒரு புறக்கணிப்பு சம்பந்தமான விடயத்தை இந்த இடத்திலே பேசலாம் என்று நினைக்கின்றேன். சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, உள்நாட்டு அமைச்சு அரசியல் படுத்தப்பட்டுள்ளதோடு இன ரீதியாகவும் செயல்படுகிறதா என்ற சந்தேகம் எனக்கு எழும்புகின்றது. அதன் சில நடவடிக்கைகளை பார்க்கும் போது இந்த சந்தேகம் எனக்கு எழும்புகின்றது. குறிப்பாக இன்று நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற கிண்ணியா பிரதேசத்திலே கிண்ணியா பிரதேச செயலாளர் டிஎஸ் ஆக பணியாற்றியவர் எவ்வித காரணமும் இன்றி சமீபத்திலே திடீரென இடமாற்றம் செய்யப்பட்டிருக்கின்றார். வருடாந்த இடமாற்றத்திலே இந்த இடமாற்றம் அடங்கவில்லை. மாவட்ட செயலாளரினால்தான் இந்த இடமாற்றம் வழங்கப்பட்டதாக தகவல்கள் தெளிப்படுகின்றன. அதேபோன்று உள்ளூர் அரசியல் சார்ந்தவர்களினுடைய விருப்பத்துக்கு எதிராக செயல்பட்டதின் காரணமாகத்தான் இவருடைய இடமாற்றம் நிகழ்ந்ததாக இன்று பரவலாக பேசப்படுகின்றன. இந்த நேரத்திலே இது ஒரு வேடிக்கையான ஒரு விடயமாக நாங்கள் பார்க்கின்றோம். குறிப்பாக இன்று இந்த அரச அதிகாரிகள் இந்த அரசாங்கத்துக்கு செயல்படுகின்ற சில சில்லறைத்தனமானவர்களுக்கு செலூட் அடிக்காத காரணத்தினால் இன்று இடமாற்றம் வழங்கப்படுவது என்பது மிக மோசகரமான ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று சட்டவிரோதமான மண்ணகழ்வுக்கு அனுமதி வழங்கப்படவில்லை என்பதற்காக இடமாற்றம் வழங்கப்படுகின்றது. சட்டவிரோதமான காணி அனுமதி பத்திரங்கள் வழங்கவில்லை என்பதற்காக இன்று இந்த இடமாற்றம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஆகையால் இவ்வாறான கீழ்த்தரமான செயற்பாடுகளை இடைநிறுத்த வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, திருகோணமலை மாவட்ட செயலகத்தில் குறிப்பாக கச்சேரியில் கீழ் முஸ்லிம் அதிகாரிகள் பணிபுரியும் சந்தர்ப்பம் மறுக்கப்பட்டு வருகின்றன. குறிப்பாக அங்கு மேலதிக அரசாங்க அதிபராக கடமையாற்றிய ஒருவர் முஸ்லிம் என்பதற்காக அங்கிருந்து இடமாற்றம் செய்யப்பட்டிருக்கின்றார். அதே போன்று குச்சவெளி பிரதேச செயலாளர் பதவி வெற்றிடம் ஏற்பட்ட போது முஸ்லிம் அதிகாரி ஒருவர் அந்த கடமையை செய்ய உரிய முறைப்படி அந்த விண்ணப்பங்களை அவர் சமர்ப்பித்தும் இன்று உள்நாட்டு அலுவலக அமைச்சினால் அது நிராகரிக்கப்பட்டிருக்கின்ற ஒரு சூழல் காணப்படுகின்றது. அதே போன்றுதான் கடந்த 2 மாதங்களாக திருகோணமலை மாவட்ட செயலகத்தில் திட்டமிடல் பணிப்பாளர் பதவி வெற்றிடமாக உள்ளது. அதற்கு பொருத்தமான அதிகாரி ஒருவர் உள்நாட்டு அலுவலக அமைச்சுக்கு முறைப்படி விண்ணப்பத்தை சமர்ப்பித்த போதிலும் அவர் முஸ்லிம் என்பதற்காக உள்நாட்டு அலுவலக அமைச்சிலே அந்த விண்ணப்பம் கிடப்பிலே காணப்படுகின்றன. ஆகையால் இங்கு முஸ்லிம் அதிகாரிகள் திருகோணமலை மாவட்ட செயலகத்தின் கீழ் பணிபுரிவதை அரசாங்க கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் விரும்பவில்லை என்பதுதான் இன்று அந்த இடத்திலே சொல்லப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் முஸ்லீம்கள் அதிகமாக வாழும் திருகோணமலை மாவட்டத்திலே இந்த நிலை என்றால் இந்த நாட்டில் எவ்வாறான ஒரு நிலையிலே இருக்க போகின்றது என்பதை நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். ஆகையால் நாங்கள் இந்த இடத்திலே சொல்வது இனவாதம் இல்லை. நாங்கள் இனவாதத்தை நாங்கள் பேசவில்லை. நாங்கள் சொல்லுகின்ற விடயம் அரசு அதிகாரிகள் அவர்களுடைய தகுதி கேட்ப அவர்களுடைய தகுதியை கருத்தில் கொண்டு அவர்களுக்கான அந்த பதவிகள் அந்த அந்தஸ்துக்களை வழங்க வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. அது மட்டுமல்ல, இன்று அரசியல் ரீதியாக இன ரீதியாக இவ்வாறு செயல்படுவதன் மூலம் இன்று அரசு அதிகாரிகள் குறிப்பாக வடகிழக்கிலே இன்று மிகவும் ஒரு ஒரு கஷ்டமான ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றார்கள். இதனால் தான் உள்நாட்டு அலுவல் அமைச்சில் அரசியல் மயப்படுத்தப்பட்டு இன ரீதியாக செயல்படுகிறதா என்ற சந்தேகம் எனக்கு எழும்பியிருக்கின்றது. நியாயமாக செயல்பட வேண்டிய இந்த அமைச்சினுடைய செயற்பாடுகள் எதிர்காலங்களில் சிறப்பாக செயல்பட வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொண்டு அதற்கான நடவடிக்கையை கௌரவ அமைச்சர் அவர்களும் முன்னெடுக்க வேண்டும் என்பதை தான் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதே போன்று சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்று இந்த கோவிட் சுகாதார நடைமுறைகள் பல்வேறு மாற்றங்களை அடைந்திருக்கின்றன. இன்று ஆன்டிஜென் செய்யப்படுகின்ற முறை மாற்றம் செய்யப்பட்டிருக்கின்றன. PCR முறைகள் இன்று மாற்றம் செய்யப்பட்டிருக்கின்றன. அதே போன்று குவாரண்டைன் அதாவது தனிமைப்படுத்துகின்ற முறைகள் இன்று மாற்றம் பெற்றிருக்கின்றன. ஆனால் இன்று கோவிட்டினால் இறக்கின்ற உடல்களை அடக்கம் செய்கின்ற, குறிப்பாக ஜனாசாக்களை அடக்கம் செய்கின்ற நிலைப்பாட்டிலே இன்னும் அரசியல் இருக்கின்றதா என்ற ஒரு சந்தேகம் எங்களுக்கு எழுந்து கொண்டிருக்கின்றது. ஏனென்றால் இன்று ஒரு இடத்தில் தான் அடக்க முடியும் என்பதற்காக இன்று கோவிட்டினால் இறக்கின்ற உடல்களை சுமந்து செல்லுகின்ற மிகவும் கஷ்டப்படுகின்ற ஒரு சூழல் அந்த குடும்பத்தினர் அடைந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் இந்த விடயத்தில் அரசாங்கம் கவனம் செலுத்தி இறக்கின்ற உடல்களை ஜனாசாக்களை அந்தந்த பிரதேசங்களிலே அடக்கம் செய்வதற்கான நிலையை அந்த விடயத்தை அரசாங்கம் கவனம் செலுத்தி அதை ஏற்படுத்த வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, இன்று பரவலாக பேசப்படுகின்ற இந்த சட்டவிரோதமான மண் அகழ்வு சம்பந்தமான விடயம் இன்று எங்களுடைய திருகோணமலை மாவட்டத்திலே மிகவும் தலை தூக்கி காணப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் அந்த விடயத்தை கவனம் செலுத்துவதோடு இன்று வெறும் கூலித் தொழிலுக்காக ஈடுபடுகின்றவர்களை இன்று போலீசாரும் STFம் கைது செய்கின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகையால் அவ்வாறான கூலி தொழில்களிலே ஈடுபடுகின்றவர்களை கைது செய்வதை விட்டுவிட்டு இந்த சட்டவிரோத மண் அகழ்விலே ஈடுபட்டிருக்கின்ற முதலாளிகளை அரசியல்வாதிகளை நான் நினைக்கின்றேன் சட்டத்தின் முன் நிறுத்துவதுதான் சரியான ஒரு விடயமாக காணப்படும். ஆகையால் அந்த விடயத்தையும் இந்த இடத்திலே ஞாபகமூட்டிவிட்டு எங்களுடைய தமிழ் பாராளுமன்ற உறுப்பினர்களுக்கு இந்த இடத்திலே நாங்கள் நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டும். ஏனென்றால் இன்று பல முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள், பேசாத பாராளுமன்ற உறுப்பினர்கள் இன்று அவர்களை விமர்சித்தாவது இன்று இந்த பாராளுமன்றத்திலே பேசுகின்ற ஒரு சூழ்நிலையை ஏற்படுத்தியிருப்பது உண்மையிலே ஒரு பாராட்டக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. அது மாத்திரமல்ல, தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் முஸ்லிம்களுடைய பிரச்சனையும் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தமிழ் மக்களுடைய பிரச்சனையும் பேசுகின்ற ஒரு ஒரு நல்ல அரசியல் கலாச்சாரத்தை உருவாக்குகின்ற ஒரு விடயமாகத்தான் நான் பார்க்கக்கூடியதாக காணப்படுகின்றது. ஆகையால் இதிலே இனவாதத்தை ஏற்படுத்தாமல் மக்களுடைய பேசுகின்ற மக்களுடைய பிரச்சனைகளை பேசுகின்ற பாராளுமன்ற உறுப்பினர்கள் இருப்பது உண்மையிலே பெருமைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் அவ்வாறாக செயல்படுகின்ற எங்களுடைய தமிழ் பாராளுமன்ற உறுப்பினர்களுக்கும் இந்த இடத்திலே என்னுடைய நன்றியை கூறி நேரத்தை ஒதுக்கீடு செய்து தந்த உங்களுக்கும் நன்றியை கூறி முடித்துக் கொள்கின்றேன். நன்றி.
ஸ்துதி கரு மந்திரிதுமா. கரு தேசி ஜெயசேகர் அமைத்துமா முன்னாடி தஹாயக காலையாக்கு வேணும்
கரு முலாசரன் மந்திரி துமணி மங்க ஸ்துதிவந்த வேணும் விசேஷம் அதுமே அவசாய கதாகரன் லபியமகேன விசேஷம் அப்பி மே கோப் வார்த்தா இவகேம கோப வார்த்தா மேவா அப்பே பார்லிமெண்ட்வே அப்பி பேய கணம் ஒத்துமா தான் ஒத்துமா கோப் கமிட்டி சாமாஜிக விதியட்ட මම දැන් අවුරුදු 17ක් විතර මේක උදේ ඉඳන් රෑ වෙනකල් මේ කෝප කමිටු වල කෝප් කමිටු වල ඇති වෙනකල් වැඩ කරලා තිබෙනවා මතක තියාගන්න ඕන කාරණේ තමයි අත වශයෙන් මේ කමිටු වල අපි ගන්න තීන්දුව తీරන ඔබතුමා කිව්වා වගේ ඔබතුමාගේ කතාවේදී ඇත්තටම මේ රට ගැන දුක හිතෙන මේ රටේ දේශපාලඥයන්ට තමයි වැඩියෙන්ම බයින්නේ හොරකම් කරනවා කියන හොරු කියලා වයින්නේ දේශපාලඥයන්ට හැබැයි මේ පොතපත හරියට පරිශීලනය කරලා බැලුවොත් මේ රටේ සාමාන්‍ය මහජනතාව මේ රටේ මේ තාක්ෂණික කමිටු ප්‍රසම්පාදන කමිටු ප්‍රසම්පාදන අභියාචන කමිටු මේ වගේ ඉන්න අය කරලා තියෙන විනාශය දැක්කොත් එහෙම දේශපාලඥයන්ට නෙමෙයි ගල් ගහන්නේ
මේවා කරලා තියෙන නිලධාරීන්. මම මේ ලංකාවේ ඉන්න සියලු නිලධාරීන් මේකට අයිති කියලා මං කියන්නේ නැහැ. ඉතාලම අවංග නිලධාරීන් පිරිසක් රට ඇතුලේ ජීවත් වෙනවා. හැබැයි කොටසක් ඔබතුමාර කිව්වා වගේ එන ආණ්ඩුවට මුක්කුව ගහගෙන ගිය ආණ්ඩුවේ හොඳින් හොරකම් කරපු ඊළඟට අනිත් ආණ්ඩුව ආපුවාම ඒකෙත් ඉන්න කට්ටියව ආරක්ෂා කරගත්ත ඇමතිවරයා ගාවට ඇවිල්ලා හරියට ගාන බෙදා ගන්න පුළුවන් විදිහට කතා කරන ඒ ඇමතිවරයාට හරියට ගාන යන්න පුළුවන් විදිය ගැන කතා කරන තමන්ට ලොකු ගාන අරගෙන පොඩි ගාන ඇමතිවරයාට දෙන ඇමතිවරයාත් පොඩි ගානෙන් සැනසීම ලබලා ගන්න ගණන් ගැන කිසිවක් කල්පනා කරන්නේ නැති මේ සමාජය තමයි මේ රටේ තියෙන්නේ. ඒ නිසා මේ මම එක උදාහරණ කීපයක් ගන්නවා. මේ නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ ලංකා ගල්ලංගුරු සමාගම මගින් සිදු කරන ලද ගල්ලංගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රශ්න. මේකේ ගත්තම අපි බලාගෙන ගියාම පළවෙනි ප්‍රසම්පාදන කමිටු පළවෙනි ප්‍රසම්පාදනය පටන් ගන්නේ 2008. 2008 පටන් අරන් පළවෙනි ප්‍රසම්පාදනය අවෝසි කරනවා. අවෝසි කරලා දෙවෙනි ප්‍රසම්පාදනයට එනකොට අපි කවුරුත් දන්නවා මේක කැබිනට් මණ්ඩලයට යන්න ඕනේ. කැබිනට් මණ්ඩලයට කියලා කැබිනට් මණ්ඩලෙන් අවසරයක් ගන්න ඕනේ ප්‍රසම්පාදනයේ පළවෙනි එක ටෙන්ඩර් එක කරගන්න බෑ. ඒ නිසා දෙවන ටෙන්ඩර් එකට යන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මේ පළවෙනි එකේදී පිට අඩුපාඩු ටිකත් එක්ක. හැබැයි කිසිම වෙලාවක දෙවන ප්‍රසම්පාදනය ගැන කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක්වත් තොරතුරක්වත් නැහැ. පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට පටන් ගන්නවා. දෙවෙනි එක තුන්වෙනියට මෙහෙම අරගත්තම විශාල ප්‍රමාණයක් මේ රටට අවශ්‍ය කරන ගල්ලංගුරු අදටත් මේ මම දන්නේ දැන් තත්ත්වය මොකද්ද කියලා. නමුත් මේ ලංකා ගල්ලංගුරු නිෂ්පාදන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සමාගම තුල අතිවිශාල දූෂණයක් සිද්ධ වෙලා තිබෙනවා. දැන් බලන්න මේ ක්‍රියාදාමයේ තුල විතරක් පළවෙනි කාරණේ විදිහට ගත්තොත් ගල්ලංගුරු මේ බලාගාරයේ අපි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරා නම් එන්න තියෙන විදුලි බලය එන්නේ නැතුව ඒ කියන්නේ බලාගාරයේ අඩුධාරිතාවෙන් ක්‍රියා කරලා බලාගාරයේ යන්න ඕනේ මෙගවට් 300 නම් 250 ක්‍රියාත්මක කිරීම තුළ ඇති වෙලා තියෙන අර්බුදය රටට. එක පැත්තෙන් මොකද වෙන්නේ මේ රටට අවශ්‍ය කරන විදුලිය වෙනතරකින් අපි මිලදී ගන්න සිද්ධ වෙනවා. මේකේ රුපියල් 4 නම් ඒකකය අපි ගන්නවා රුපියල් 40ට 35ට 40ට අර කෙරවල පිටියේ 6 ඉඳලා 10ට රැයට ගන්න ඒ විදුලි එකකේ යමන්න රුපියල් 38යි 40යි. මේක අපි ගිහිල්ලා බලලා පෙන්නුවා. බලාගාරයට අවශ්‍ය ගල්ලංගුරු හරියට සපයා ගන්න බැරි වීම නිසා ඇස්සමෙන්දු ගත අමතර වියදම විතරක් අමාත්‍යංශයේ ලේකම්ගේ දත්ත තොරතුරු අනුව රුපියල් මිලියන 983යි. ඒ කියන්නේ කෝටි 98ක් එතනින් පාඩු වෙලා තියෙනවා. ඊළඟට ගල්ලංගුරු ප්‍රමාණයේදී ඇති වෙලා තියෙන තත්ත්වය ගල්ලංගුරු ප්‍රමාණය සඳහා නැව්වාර 1-15 දක්වා ගණනය කරලද ප්‍රමාද ගාස්සුව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 692,412යි. මේ විදිහට ගත්තම ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් 256,301ක් රුපියල් මිලියන 27ක් ඊළඟ 2014-2015 කාලය තුල ප්‍රමාද ගාස්සුව ගත්තෙන් පස්සේ මේකේ ප්‍රමාණය රුපියල් මිලියන 607ක් ඊළඟට එකේ ඉඳලා නැව් අංක එකේ ඉඳලා 15 දක්වා ප්‍රමාද ගාස්සු මේවට එකතු කරපුවාම තවත් මිලියන ගොඩබෑමේ පමා ගාස්සු මිලියන 115ක් මේ රටේ අහිංසක මිනිස්සුගේ සල්ලි මේ විනාශ කරා. මේ විදිහට ගිහිල්ලා හැම තැනකම මේ ගල්ලඟුරු භාවිතා කරන යාත්‍රා භාවිතා කරන ගාල් කර දෙබීම් වෙනුමේ මේවට ගත්ත යාත්‍රා වලට මේ හැම තැනකම මේ එක තැනක විතරක් නෙමෙයි මේ ගල්ලංගුරු වැඩපිළිවෙල තුල අතිවිශාල වියදමක් අතිවිශාල පාඩුවක් මේ රටේ මිනිස්සුන්ට මේ ගල්ලංගුරු සමාගම විසින් දරලා තියෙනවා කරලා තියෙනවා. දැන් මේවට ගන්න වැඩපිළිවෙල හොයාගන්න තමයි අපිට බැරි. අපි හැමදාම කතා කරනවා මේක ඇතුළේ ඇවිල්ලා අපි දූෂණය ගැන කතා කරනවා. පෞගිය ආණ්ඩුවෙත් ඒගොල්ලෝ කතා කරුවා අපේ හොඳ මන්ත්‍රීවරු හිටියා දක්ෂ මන්ත්‍රීවරු එයා දූෂණය ගැන කතා කරුවා. සමහර ඇමතිවරු හොරගම් කරුවා. මේ හැම තැනකම දක්ෂතාවයේ තියෙන මන්ත්‍රීවරු කතා කරනවා මේ ප්‍රශ්න ගැන. හැබැයි කෝප් කමිටු කියලා කතා කරනවා ප්‍රශ්න ගැන. කෝප් වාර්තා දානවා උදේ ඉඳන් රෑ වෙනකල් ගත්ත දීන්දුවක් තීරණයක් නැහැ. අපි සාකච්ඡා කරලා නිකන් ඉන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්න. ඒ නිසා මේ කෝප් කමිටුවට බලය දෙන්න ඕනේ. ඇත්ත වශයෙන් මේ නිලධාරීන් අඩුම තරමේ පැහැදිලිව ඔවුන්ගේ වැඩ තහනම් කරන්න, ඔවුන්ගේ ඔවුන්ගේ දඩයක් අය කරගන්න, ඒ විතරක් නෙමෙයි ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න. මේ වගේ ක්‍රියාදාමයකට අපි ගියේ නැත්නම් අනාගතේ අපිට විශාල අර්බුද ගන්නවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම කියන්න කැමති මේ ගල්ලංගුර් ක්‍රියාදාමය එකක්, ඊළඟට මේ උතුරු අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය කියලා වෙනස් කෙරුවා. මේ වෙනස් කෙරුවේ කවුරුවත් නෙමෙයි, එදා හිටපු ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව. මේ කැබිනට් අනුකමිටුවේ මේ කැබිනට් පත්‍රිකාවක් දානවා මේකට, මේක වෙනස් වෙ යුතුයි කියලා. ඒකට භාණ්ඩාගාරයේ නිරීක්ෂණ නැහැ, තාක්ෂණික කමිටු වාර්තා නැහැ, අදාළ ව්‍යාපෘති කර්මනාකරුගේ නිරීක්ෂණ නැහැ. ඒ කිසිම නිරීක්ෂණයක්, ඒ කියන්නේ මූලික වශයෙන් මේ වැඩවල පල්ලෑ මට්ටමේ වැඩ කරන නිලධාරීන්ගේ කිසිදු අදහසක් තීන්දුවක් නිරීක්ෂණයක් නැතුව තමයි මේ මාර්ගපදයේ වෙනස් වීමට අවශ්‍ය කරන අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. මාර්ගපදයේ වෙනස් වීමට ශක්‍යතා අධ්‍යයනයට යවත්කාලින කිරීමට මිලියන 23ක් වියදම් කරන කෝටි 2.2 කෝටි 30 ලක්ෂ. එතකොට එනර මුල්ල ඉඳලා මීරිකම දක්වා මුදල බිලියන 170යි, කඩවන්දිලා මීරිකම සිට කොන්ත්‍රාත් පිරියාවේ මිලියන 165යි. මාර්ගය වෙනස් කිරීම නිසා, මාර්ග පතේ වෙනස් කිරීම නිසා අපිට පාඩුලා තියෙනවා කෝටි 4800ක් නැත්තම් බිලියන 4.8ක්. කවුද මේ සල්ලි ගෙවන්නේ? මේ පාරවල් වල මෙතන ඉඳලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරපුවාම යන ගාන. හැබැයි මේකත් මම කියන්න කැමතියි, මේවට කිසිදු වැඩපිළිලක් සකස් කරලා තිබුණේ නැහැ. මේ මේ එක එක ආණ්ඩුවල ප්‍රශ්න. සමහර කෙනෙක් කියන අපි මේක උතුරට හදනවා කියලා. ඊළඟ ආණ්ඩුවයිල කියලා නෑ නෑ, අපි උතුර හදන්නේ නැහැ. අපි මේක කඩවදින්ලා මෙහාට හදනවා, දඹුල්ල දක්වා හදනවා, අපි උතුරට හදන්නේ නැහැ කියලා. මේ රටට අත්වලා තියෙන ඉරණම තමයි මේ තීරණය වෙන්නේ. අපි කිසිම මාර්ග සම්වර්ධනය ගැන රටේ වැඩපිළිලක් නැහැ. පක්ෂ දෙක තුනම එකතු වෙච්ච එක ආණ්ඩුවක් ඇවිල්ලා එක බාරක් ගැන කතා කරනවා, අනික් කට්ටිය ඇවිල්ලා කියනවා නෑ ඒක කරන්නේ නෑ වෙන එකක් කරනවා. ඒකට යන ශක්‍යතා වියදම්, ඒකට යන මූලික අධ්‍යයන වියදම්, මේවට කරන මූලික පිරිවැය, මේ සත පහක්වත් කිසිම වැඩපිළිලක් නැතුව තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ රට අනාගතය හදන්න ඕන නම් පළවෙනි දේ තමයි ජාතික වශයෙන් අපිට, එදත් මම මේක කිව්වා, මේ විවිධ කාරණා වලට පොදු පොදු වැඩපිළිලක්. මේක පොදු ජන පෙරමුණද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, එක්සත් ජාතික පක්ෂයද, සජපද දෙමළ ජාතික සන්ධානයද කියලා කල්පනා කරන්න නැතුව අපිට පොදු වැඩපිළිලක් අවශ්‍යයි. ඉදිරි අවුරුදු 10ක විතර ස්ථාවර වැඩපිළිලක් මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන්, බලශක්ති සම්බන්ධයෙන් මේ කාරණා අපිට අවශ්‍යයි. ඒ නිසා මම කියන්න කැමතියි මේ ක්‍රියාදාමය විශාල අර්බුදයකට ලක් වෙලා තියෙන මේ කාරණයෙන් විතරක් මම තමුන්නාසිර කියන්න එක විනාඩියක් මට දෙන්න. උතුරු අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර 14ට රුපියල් බිලියන 3ක් ඉඩම් අත්පත් කර ගැනීමට කියලා තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට ඒක පරිවර්තනය කරනකොට තවත් රුපියල් බිලියන 1.7ක්වත් කෝටි 1700ක් පාඩු වෙලා තියෙනවා. මම කියන්න කැමතියි, ඒ නිසා මේ දූෂිත තත්වයන් අපි මේ හැමදාම කතා කරන මේ ආයතනවල මේ නිලධාරීන් විරුද්ධව ගත්ත පියවරක් නැහැ. මේ සභාපතිවරුන්ට පෞගිය කාලේ දූෂණය කරපු සභාපතිවරු අද ඇවිල්ලා ඉන්නවා. සමහර සභාපතිකම් කරන අද ආයතනවල එයාට විරුද්ධ කිසිදු පියවරක් අරගෙන්නේ නැහැ. එයා එක්ක නොදා ඉන්න ඕනේ. එදා හොරකම් කරපු මිනිහා අදත් ඉතාම සැපසේ සුරසැප විඳින්මින් හොරකම් කරන මේ රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා මම කියන්න කැමති කෝප් කමිටුවේ මේ සභාපතිවරයෙක් යම් කිසි විදියකට ඔහුට බෑඩ් රිපෝට් එකක් ආවොත්, පොලිසියක බෑඩ් රිපෝට් එකක් ආවොත් ඔයසිය කෙනෙක් විදියටපත් කරන්නේ නැහැ. ඒ වගේ අඩුම තරමේ වැඩපිළිලක් සකස් කරන්න ඕනේ. අදා අනාගතේ සභාපතිවරයෙක් හෝ නැත්නම් මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් හෝ කවුරු හරි මේ කෝප් කමිටුවේ බෑඩ් රිපෝට් එකක් දුන්නොත් ඒක මතපදනම් වෙලා ඔහුට නැවත කිසිම ආයතනයක රස්සාවක් නොදෙන තැනකට මේ රටපත් කරන්න ඕනේ, නැත්නම් මේක බේරගන්නම් වෙන්නේ නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න කැමතියි අපේ මරික්කා මැතිතුමා මතු කරපු කාරණය, මේ පැන්ඩෝරා පේපර්ස් ගැන විශාල සාකච්ඡා කතා ගන්නාවක් යනවා, මේ ගින් නිල් වලා ගැන කතා කරනවා, ඒකේ මුදල් ගියයි කියලා කියනවා පිටරට නිර්මා රාජපක්ෂ මැතිනේට, නැත්තම් තිරුණාරේසන් මහත්තයට ගියයි කියලා කියනවා. මම කියන්න කැමති මේ පාර්ලිමේන්තුවේ හේරින් කාර්ක සභාව පත් කරන්න, පත් කළා කතා කරමු මේක ගැන, තියෙන යෝජනා ටික ගේමු. තියෙන අදහස් ටික ගියමු කවුරු හරි කියනවා නම් මෙන්න මේකට මෙන්න මෙහෙමයි සල්ලි ගියේ කියලා ගෙනල්ලා කතා කරමු පාර්ලිමේන්තුවේ ඇතුලේ අඩමුතරමේ එතනින් හරි මේක විසඳ ගන්න පුළුවන් ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලනවා මේකට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළා ඒ අවශ්‍ය කටයුතු ටික කරන්න කියලා
කියලා මෙතුමාට මයික් දෙන්න
දයිසිරි ජයසේකර මෙතුමාගේ අපේ යෝජනාව ගින්න ඉල්ලවලා ව්‍යාකෘති ගැන ඒ විශාල මුදලක් ඇති වෙලා තියෙනවා තේරීම් කාරක සභාව පත් කරනවා අපි ඒක සහයෝගය දෙනවා
මම ඇත්තටම මේ මන්ත්‍රීවරයෙක් විදියට මේ පාර්ලිමේන්තුවේ මම යෝජනා කරන්න වෙන එකක් නෙමෙයි මේ කොහෙන් හරි ඉවර වෙන්න ඕනේ ඇයි මේ එක එක කෙනාට නම් කියේ කිය අරයාගේ නම කියේ කිය මෙයාගේ නම කියේ කිය මේකේ නිකන් ඔය ගහලා දානවට වැඩිය හොඳයි මොකක් හරි වැඩපිල්ලක් හදලා මේක වැඩපිල්ලක් සකස් කරන එක කරු මන්ත්‍රීතුමනි ඒ නිසා මම විශේෂයෙන් අපි දූෂණයට විරුද්ධ නම් වංචාවට විරුද්ධ නම් හොරකමට විරුද්ධ නම් බය නැතුව තමන්ට කියන්න පුළුවන් නම් තමන් හොරෙක් නෙමෙයි මං කොල්ලකාරයෙක් නෙමෙයි තමන් රටේ ජාතික දේපල කොල්ලකාරා නෑයි කියලා කරුණා කළා මේ කමිටෝ ඉදිරියට ඇවිල්ලා නිරූපා රාජපක්ෂ මැතිනටත් එන්න පුළුවන් ඕනනම් ගෙන්නන්න පුළුවන් තිරුණරේසෙන් මහත්තයාත් ගෙන්නන්න පුළුවන් මේකට අපි කතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙච්චර කාලයක් කෑ ගහපු කට්ටියත් ඉන්නවනම් ඒගොල්ලන්ටත් සාක්ෂිසහිතව එන්න කියලා තේරීම් කාරක සභාවක් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න දීර්ඝ කාලයක් කතා කර කර ඉන්නේ නැතුව මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියන යෝජනාව කරමින් මගේ වචන ස්වල්පේ මම අවසන් කරනවා
ගරු දයාසිරි ජයශේඛර ඇමතුමා ගරු වාසුදේව නානක්කාර ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තිබෙනවා
ගරු
10ක් කාලයක් 10ක් කාලයක් තිබෙනවා
සභාපතිතුමනි අද අපි මේ සාකච්ඡා කරන කෝප් වාර්තාව මීට පෙර මේ පාර්ලිමේන්තුවේ මේ අපි වගේම මේ වාර්තා සාකච්ඡාවට භාජනය කළා තියෙනවා. ඒ වාර්තා ඒ කමිටුවල හිටපු ඉතා දක්ෂ සභාපතිවරු විගණකාධිපතිතුමාගේ සහාය ඇතුව ඉතා හොඳ ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. මම ආගේ නීතිය ඔබතුමා කතා කරනකොට මොනතරම් හැඟීම් බරව මොනතරම් ආවේගයකින් යුතුව ඒ කරුණු ඉදිරිපත් කිරීමේ ඔබතුමා නියන්වාද කියලා. ඔය වගේ මේ කාලයෙන් කාලේ මේ සාකච්ඡාව යනවා. නමුත් අර කියනවා නම් පැරණි කියවනකින් කරත්තය තවමත් ගමන් කරනවා. නැත්තම් ගැල තවමත් යනවා. හේතුව ඇත්තටම ආණ්ඩුවේ බලය මෙහෙවන්නේ විධායකයා. විධායකයා අතේ තියෙන බලය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියන එක අනුවයි මේ ඔක්කොම තියෙන්නේ. විධායකයේ බලය උඩ තමයි අපි නඩු ගොනු කරන්න නීතිපති ක්‍රියා කරන්න පොලිසිය ක්‍රියා කරන් සියබොක් ක්‍රියා කරන් අල්ලස් කොමිසම මේ ස්වාධීනයි කියලා අපි කියනවා. නමුත් ඒවාට තිබෙන්නේ සාපේක්ෂ ස්වාධීනත්වය. සැබවින්ම මේ සියල්ල සිදුවෙන්නේ රජයක විධායක බලයත් එක්ක එකට සම්බන්ධ වෙලා. ඒ නිසා මම හිතනවා මේ විධායකය අද අපේ පූර්වාදර්ශයක් ලබා දිය යුතුයි. මේ විධායකයේ කිව්වේ මං කැබිනට් මණ්ඩලයට මමත් ඉන්න කැබිනට් මණ්ඩලෙ. අපි පූර්වාදර්ශයක් දිය යුතුයි. මෙන්න මෙහෙමයි කෝප් කමිටු වාර්තාවේ එන නිර්දේශ ගැන අපි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් මේ මුළු සාකච්ඡාව වළංගුතාවයක් නෑ. මේ පාර්ලිමේන්තුවේ අපි කරන හැම සාකච්ඡාවකම වළංගුත්තාවයේ තිබෙන්නේ ඒ පිළිබඳව ඇතිවෙන ක්‍රියාත්මක ප්‍රතිඵලය අනුවයි. ඒ නිසා මම ස්ථාවර නියෝග ගැන ඔබතුමාට කිව යුතුයි. අපේ ස්ථාවර නියෝගවල තියෙන්නේ ඇමතිවරයා ඒ මතු කරන ප්‍රශ්න පිළිබඳව ප්‍රකාශයක් කළ යුතුයි. එච්චරයි තියෙන්නේ. දැන් කෙලින්ම කෝප් කමිටුව ගන්නා වූ තීරණයක් උඩ කරන නිර්දේශය අනුව පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සියබක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒජී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ස්ලිට් එකට මෙහෙම ගල්ලා බේරිලා ඉන්න පුළුවන්. මේ ස්ලිට් එකේ අයිතිය බාරකාරත්වයට පත් කරපු නිලබලයෙන් පත් කරපු කීප දෙනෙක් තමන්ගේ පෞද්ගලික අයිතියට පවර ගන්න. ඇග්‍රීමෙන්ට් හතරක් කරා. ඒග්‍රීමෙන්ට් හතරෙන් දෙකක් මේ ආයතනයේ බලය අයිතිය මේ පුද්ගලයන්ගේ අත යටට යන ආකාරයට ගාපු ඇග්‍රීමෙන්ට්. ඒග්‍රීමෙන්ට් උඩ තමයි නඩු කතා කරා. එතකොට නඩුත් අවසාන වශයෙන් ඒග්‍රීමෙන්ට් වල තියෙන ප්‍රකාශන වලට යටත් වෙන. දැන් ඇත්තටම මේ විදිහට පැහැර ගැනීම කළා තියෙනවා නම් අපි මොකද කරන්නේ? සාමාන්‍ය පැහැර ගැනීම. කවුරු හරි පාරේ යනකොට මාලයක් පැහැරගත්තා. එළවගෙන ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ගෙනලා කූඩුවේ දාලා අර මාලේ හොයාගන්න. ඒ වගේ එකක් මේ. ඇයි ඇයි මේ ස්ලිට් එකේ මේ හොරු රංචුව කෙලින්ම අතරංගුවට ගන්න? මම අපේ වෙළඳ ඇමතිතුමා කැබිනට්ටුවට මේ ගැන කරුණු ඉදිරිපත් කරා. මම එතුමාට ලියුම් දෙකක් පුද්ගලිකව ලියලත් තියෙනවා. එතුමාගෙන් මං ඇහුවා. දැන් එතුමා මට කිව්වා පළමුවෙන්ම කැබිනට් මණ්ඩලය මීට පෙරගෙන තිබූ තීරණය රිවර්ස් කිරීමට නැත්තං අහෝසි කිරීමට අවශ්‍ය කැබිනට් තීන්දුවක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවායි කියලා. දැන් ඒක කෙරෙන්න පුළුවන් නම් එතන ඉඳලා වගකීම රාජකාරිය තියෙන්නේ පොලිසියට. ගිහිල්ලා පොලිසිය ඒ බලහත්කාරයෙන් පැහැර ගත්තන්ව ඒ ආයතන වලින් පිටමං කළා. ඒ අය කූඩුවට දැමලා ඒ අය උසාවියට දැමියුත්. මේක තමයි ඇත්ත විය යුතු ක්‍රියාදාමය. දැන් අද එක්තරා විදියකට අපේ විධායකයත් මේකේ හොරකමේ නියලුණු පිරිසත් ඇති කරගත්තු ගිවිසුම්මා සම්බන්ධතා උඩ අද මේ උදවියට පුළුවන් වෙලා තියෙනවා තමන් පැහැරගත්තු දේ තමන්ට අයිති කියලා කියා අයිති. නමුත් අද අපේ විධායකයට වගකීමක් තියෙනවා. මේ කෝප් වාර්තාව අනුව ඒ කැබිනට් තීන්දු හෝ ඒ ගිවිසුම් සියල්ලම හෝසි කළා මේ වංචනිකයන් වහාම අත්අඩංගුවට අරගෙන මේ ආයතනයේ බලය වහාම රජයට පවරා. මේකේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට තිබුණේ ඒ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අද මේකේ අයිතිකාරයෝ නෙමෙයි. දැන් මෙන්න මේ ප්‍රශ්නය විසඳීමට අද අපේ විධායකය ක්‍රියාත්මක වෙන ආකාරය බලලා අපට පුළුවනි මේකේ තේරුමක් තියෙනවද නැද්ද කියලා කියන්න මේ සාකච්ඡාවේ. ඊළඟට මම කියන්න කැමති අපේ රටේ රාජ්‍ය ආදායම් ලැබුණේ 75ක පමණ වක්‍රබදුත් 125ක පමණ ඍජුබදු. අද මම හිතන්නේ ගාන පෞගිය ආණ්ඩුව කාලේ 85.15 වුණා. මේක තේරුම මොකක්ද? මේ ගාන මීටත් වැඩි වක්‍රබදු ප්‍රමාණය අද වෙනකොට සමහර විට. මේකේ තේරුම මේ හැම අපරාධයකම වටිනාකම ගෙවන්නේ 85% මේ රටේ පොදු ජනතාව. ඒකයි ඒකේ තේරුම. ඒ නිසා අද අපිට මේවා සියල්ලම මහජනතාවට විරුද්ධව කරන ලද අපරාධ හැටියට අපි සැලකිය යුතුයි. අපරාධයක් නිතරම සමාජයට විරුද්ධව කරන දෙයක්. දැන් මේ අපරාධය නිකම්ම සමාජයට විරුද්ධව පමණක් නෙමෙයි, නියතවම ඉලක්ක ගතවම මේ රටේ සමාජයේ අයිතියකට විරුද්ධව කරපු අපරාධයක්. ඒක පොදුවේ සමාජයට විරුද්ධ අපරාධයක් පමණක් නොවේ. ඊළඟට මා හිතන්නේ යමින් ගමන කියන්න ඕන මේ අපේ ප්‍රසම්පාදන ක්‍රමය. මේ ප්‍රසම්පාදන ක්‍රමය හැඩගස්වන්න, හරිගස්වන්න, නිවැරදි කරවන්න අපේ රටේ කාලා කාලයක් තිස්සේ විවිධ පියවරයන් ගැවුණ. නොයෙකුත් කොමිටි තියෙනවා. ඉවැලුවේෂන් කොමිටිය තියෙනවා, නෙගෝෂියේටින් කොමිටි තියෙනවා. මේ වගේ නොයෙකුත් කොමිටි හරහා මේ ප්‍රසම්පාදනය. නමුත් අවසාන වශයෙන් විධායකයේ බලයට මේ සියල්ලම යටත් කරනු ලැබ ඒ ප්‍රසම්පාදනයේ අවසාන තීරණය විධායකයේ අභිමතය පරිදි ක්‍රියාත්මක වෙනවා. මේක බොරුවක් නෙමෙයි. මොන කොමිටි තිබුණත් මොන ඉවැලුවේෂන් තිබුණත් ඒක තමයි කෝල් සමාගමේ උනේ. ගල්ලංගුරු සමාගමේ අපි කවුරුත් දන්නවා වෙච්ච විදිය. ඊට පස්සේ නඩුවකුත් දානවා හොරුන්ගේ පැත්තේ. මේක අලුත් ක්‍රමයක්. හොරුන්ගේ පැත්තේ නඩුවක් දාලා ඒ නඩුව මූලික විරෝධතා මත අහක ගියාට පස්සේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරනකොට අපිට කියනවා ඒක උසාවියේ තීන්දුවක් ලැබිලා තියෙනවා දැන් මේ කාරණය පිළිබඳ. මේ වගේ අද අපේ තියෙන නීති ක්‍රමයක් අධිකරණයක් මේ හොර දෙටුවන් විසින්ම තමන්ගේ වාසියට පාවිච්චි කරන අවස්ථාවල් නැතුව නෙවෙයි. මම මේ කාරණාව පමණක් අවධාරණය කරමින් මම න්‍යාය වෙනවා අපේ ස්ථාවර නියෝගවලට අවශ්‍යයි. කෙසේ හෝ නමුත් අලුත් දෙයක් මේ කෝප් කමිටුව ඇත්තටම ක්‍රියාත්මක විය යුත්තේ මේ රටේ අපරාධ පිළිබඳව ක්‍රියාත්මක වෙන බලාධිකාරියත් එක්කයි. එතන ඉන්න ඕන පොලිසියේ එක්තරා ඉහළ මට්ටමක නිරීක්ෂකේ. එතන ගන්න තීන්දුව දැනෙනවත් සමගම එය පොලිසියේ අපරාධ අංශ මගින් ක්‍රියාත්මක කිරීමේ වගකීමකින් ඒ පොලිසියේ නිලධාරියා හරහා පොලිස් දෙපාර්තමේන්තුව බැඳෙන ක්‍රමයකට ස්ථාවර නියෝග අපි වෙනස් කළ යුතුයි. මේක ටිකක් රැඩිකල් අදහසක් වෙන්න පුළුවන්. නමුත් මේ රටේ මේ කොමිටි වලට තියෙන වළංගුතාවය රැඳෙන්නේ ඒ කොමිටි වලින් හොයා ගන්නා කරුණු හා ලබා දෙන නිර්දේශවල අවසාන ප්‍රතිඵලයත් එක්කයි. දැන් අවසාන ප්‍රතිඵලය මේ හැම නිර්දේශයකම මේ කාරණාව අතරමං වීමක් නම් විධායකයේ බලයත් මේ පාර්ලිමේන්තු සාකච්ඡාවත් අතර එහෙමනම් මේ කොමිටි පිළිබඳව මේ පාර්ලිමේන්තුවටම තියෙන විශ්වාසය තුට්ටු දෙකට වැටේ. වැඩිම වුණොත් මේ සාකච්ඡා වලින් මේ කාරණා එලිදරව් කළා. ඒ එලිදරව් කිරීම තුළින් මහජනයා දැනුවත් කළා. පසුගිය කාලේ ඒ වගේ වෙච්ච ලොකුම සිද්ධිය තමයි බැඳුම් කර සිද්ධිය. මම ඒකට යන්නේ නැහැ. ඒ බැඳුම් කර සිද්ධිය ඒ තරම් ප්‍රබලව කෝප් කොමිටි වල ප්‍රකාශ වුණා, නිර්දේශ ප්‍රකාශ වුණා. අර මොනවද ෆුට්නෝට්ස්, පාද සටහන් දැමීමේ අලුත්ම පූර්වාදර්ශයකුත් ලැබුණා. මේ නිසා ඒක මේ රටේ විශාල ආන්දෝලනයකට ලක්න. ඒ නිසා පෞගිය මැතිවරණවල ජනාධිපතිවරණවල ජනතාවගේ මතය තීන්දු කිරීමට විශාලයෙන්ම බලපෑව එකක් තමයි ඒ බැඳුම් කර වංචාව. ඒ බැඳුම් කර වංචාව එලිදරව් කිරීමට දිව්ගුණ සේකර හිටපු සභාපතිතුමාත් ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා දවසක් තියෙද්දී ඒ වාර්තාව ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුව විසුරුව හැරලා ඒ වාර්තාව ඉදිරිපත් වීම වැළැක්වුවා. ඒ වාර්තාවේ එක පිටුවක තියෙනවා පැහැදිලිව. කවුද කියන්නේ? කවුද හිටපු ඒ අධිපතියා? නෑ නෑ, මා බැංකුවේ හිටපු අධිපතියා ආර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන මහේන්ද්‍රන් කියනවා එක පිටුවකේ සාක්ෂි වෙල තියෙනවා, මම මෙසේ ක්‍රියා කළේ අගමැතිතුමාගේ නියමය අනුවය. මම පැමිණිල්ලක් කළා තියෙනවා අල්ලස් කොමිසමේ මේ ගැන අගමැතිතුමාට විරුද්ධව. මොනවද විභාග කළාද? මම පොලිසිය පැමිණිල්ලක් කළා. මම මහින්දානන්ද අලුත්ගමගේ මගේ සහෝදර ඇමතුමාට ණයගැති වෙනවා. ඒ වෙනුවෙන් විශාල වේශ මාන්ත්‍රයක් කරගෙන අපි ඔක්කොම එකතු කරගෙන ඒ ඔක්කොම කරුණු කාරණා හරියාකාරව ලේඛන ගත කළා. ඒ ලේඛන සහිතව තමයි අපි ඒ තැන් දෙකටම ගියේ. මගේ වෙලාව සභාපතිතුමනි, ඒ නිසා එදා වෙන මොනවත් නුනත් ඒ බැඳුම් කර වංචාවේ මහා කලබගෑනිය නිසා මේ රටේ ඇතිවෙච්ච මහා ආන්දෝලනයත් මේ රටේ ජනතාවගේ ජනතා මතේ පෙළගැහිමකුත් ඇති වුණා. ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච ඒ කෝප් කමිටුවටත් මේ සභාවේ ඒ වෙනුවෙන් නැගී හිටපු හැමෝන්ටමත් එක්තරා විදියක කීර්තියක් හා ගෞරවයක් හිමි වෙන බව කියමින් මානේ හඬවේ.
ස්තුතියි ගරු ඇමතුමා. ගරු අජිත් මන්නපෙරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
ගන්න. ස්තුතියි මුගලස්සන උඩ මන්ත්‍රීතුමනි. ගරු වාසුදේව රාණක්කාර ගරු ඇමතුමාගෙන් පස්සේ කතා කරමින් ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම ගරු වාසුදේව ඇමතුමාගෙන් මම ප්‍රශ්න කරනවා, විධායක බලයක් එතුමා ප්‍රකාශ කළා, විධායක බලයක් එක්ක තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ හින්දා තමයි ගරු වාසුදේව ඇමතුමනි පහුගිය යහපාලන රජය ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කරලා රාජ්‍ය සේවකයන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලැබලා දුන්නේ. රාජ්‍ය සේවකයන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලැබලා දෙද්දී අර ඔබතුමා කියපු විදිහට පොලිසිය ආණ්ඩුව කියන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසිය ජනාධිපතිතුමා කියන විදිහටවත්, අගමැතිවරයා කියන කොටත්, ඇමතිවරයා කියන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසිය නිදහසේ ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහ තමයි රාජ්‍ය සේවා කොමිෂන් ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කළේ අපි 20 වෙනි සංසදයෙන්. නමුත් ඔබතුමා එතකොට අත ඉස්සුවේ 20 වෙනි සංශෝධනයට ගරු ඇමතුමනි, අත ඉස්සුවේ 20 වෙනි සංශෝධනයට ඔය ස්වාධීන කොමිෂන් නැති කරලා මේ රාජ්‍ය නිලධාරියාගේ තියෙන ස්වාධීනත්වය කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ අයිතිය නැති කරන්න ඔබතුමා අත ඉස්සුවේ රෙද්දක් කඳගෙන ඔතන ඉඳලා කියලා මම විශේෂයෙන් අහනවා අද ඔය විදිහට කතා කරද්දි. ඒ වගේ ඔබතුමා බැඳුම් කර සිද්ධිය ගැන කතා කළා. බැඳුම් කර සිද්ධිය එදා අපේ ආණ්ඩුව තියෙද්දි බය නැතුව ඒ නිලධාරින් අපේ ආණ්ඩුව තියෙද්දි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. ආණ්ඩුව තියෙද්දි නිලධාරින් ඇවිල්ලා රජයේ ස්වාධීන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙන කරද්දී ඔබතුමාට පුළුවන් ද අද ඒ වගේ වාතාවරණයක් නිර්මාණය කරනවා කියලා සෑහීමකටපත් වෙන්න? ඒ හින්දා මම කියනවා අද අද රාණ්ඩුව අද මේ වගේ කෝප් රජයට විරුද්ධව කෝප් වාර්තා එළියට ආවා. ඇයි රජයේ නිලධාරීන්ගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නිදහස හැදුවා? අද ඔබතුමා දන්නවා ඇති පහුගිය අවුරුද්දේකට පත්තරවල කීපාරක් පළ වුණාද පොලිස් නිලධාරීන් මාරු කරන්න. ඇමතිවරු මන්ත්‍රීවරු හැප්පෙනවා පොලිස් නිලධාරියා එතෙන්ට එපා අතෙන්ට යන්න කියලා. ආණ්ඩුවේම ඉන්න කට්ටිය හැප්පෙන්නේ ඇයි? පොලිස් නිලධාරියෙකුට කොන්ද තියාගෙන වැඩ කරන්න බැරිකම මේ රජයේ නිර්මාණය කළා 20 වෙනි සංශෝධනය ගෙනල්ලා. ඒ හින්දා මම කියනවා ගරු ඇමතුමනි, ඔබතුමා අද ඉඳන්වත් කටයුතු කරන්න. මේ ආණ්ඩුව වියරු වෙලා නටන මිලිටරි වාදෙන් පිරිලා නටන මේ මේ දවලිකාව නවත්තන්න කරුණා කරලා ඔබතුමා අපි දන්නවා ඔබතුමාගේ අදහස් හොඳයි කටයුතු කරන්න කියලා කියනවා. ඒ හින්දා රූකඩයක් වගේ මේ ආණ්ඩුව කියන දෙයට අත උස්සන්න යන්න එපා කියන එක මම කියනවා. ඔව් ඒ වගේම අපි දන්නවා අපේ ජයසේකර ජයසේකර ඇමතුමා කිව්වා දේශපාලනේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනි කියලා. අපි ඔක එදා කිව්වා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාතිවිජේ ප්‍රධාන දේශපාලන පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා මුළු පාර්ලිමේන්තුව එකතු වෙලා ආණ්ඩු කරන්න පටන් ගත්තා. නමුත් පොහොට්ටු පක්ෂය බිහි වුණේ ඕක කඩාකප්පල් කරන්න. එදා මුළු පාර්ලිමේන්තුවම එක පාර්ලිමේන්තුවක් වෙලා පක්ෂ ભેදකින් තොරව සමාජ ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ පක්ෂ මුස්ලිම් පක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ මේ ඔක්කොම එකතු වෙලා එක රජයක් විදිහට කටයුතු කරද්දී තමයි එදා යහපාලන ආණ්ඩුවේදී ඒක කඩාකප්පල් කරන්න තමයි පොහොට්ටුව කියලා දේශපාලන පක්ෂයක් බිහි කරලා මේ රටේ බලයට තියෙන කෑදරකමට කටයුතු කරේ. අද රටේ ජනතාවට ඒ විපාකේ විඳින්න තියෙනවා කියන එකත් විශේෂයෙන්ම අපි කියනවා. මම විශේෂම කෝප් කමිටු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙන් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතට බලපාන විශේෂයෙන්ම කැලණිගඟේ ජල දූෂණ සම්බන්ධව පරිසර විගණන වාර්තාවට මුල් තැනක් දීම ගැන විශේෂයෙන් කටයුතු කරනවා. කැලණිගඟ කියන්නේ කරු මූලාසන නිරුර මන්ත්‍රීතුමනි 120ක් මෙරටේ ජනතාව පරිහරණය කරන ගඟක්. ඒකේ ජලයේ 120ක් පරිහරණය කරනවා. ඒ වගේම කර්මාන්ත ශාලා 10000කට වැඩි මේ කවර තියෙනවා. බියගම සීතාවක පූගොඩ වගේ කර්මාන්ත ශාලා මේක අප ද්‍රලය පිරිසුදු කරලා මේකට එනවයි කියන සීමා තුළ ඉන්නවා. නමුත් දැන් අපි කතා කරනවා අද මේ ජල පවිත්‍ර කැලණිගඟ දූෂණය පිළිබඳ ඔබ පොදු ව්‍යාපාරික වාර්තාවෙන් කතා කරනවා. සීතාවක කියන කර්මාන්ත පුරේ තියෙන අපදලය බැහැරලීම පිළිබඳව කතා කරනවා. කුණු බැහැරලීම කතා කරනවා. ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි අද මේ ආණ්ඩුව කෝප් කමිටුවට අහු වෙන්නේ නැති වෙන නෙවෙයි පෝට් සිටියක හැදුවේ. කෝට් සිටියකේ මූද දූෂණය වෙද්දී හෙට දරුවා හෙට ඉපදෙන දරුවට මේ රටේ අනාගත ජනතාවට කතා කරන්න පුළුවන්ද? අනාගත පරපුරට කතා කරන්න පුළුවන්ද? අද මේ පාර්ලිමේන්තුවේ අපි කෝප් වාර්තාව කතා කරනවා වගේ කෝප් සිටියකෙන් පරිසරයේ දූෂණය වෙනුවට කතා කරන්න පුළුවන්ද? අපි සමග ජන බලවේගයේ පුන පුනා කිව්වා විගණන වාර්තාවලට ගන්න පුළුවන් විදිහට ඔඩිට් වාර්තාවලට ගන්න පුළුවන් විදිහට ඔඩිට් කරන්න පුළුවන් විදිහට මේ කෝප් සිටිය නිර්මාණය කරන්න ඒකේ පරිපාලන ව්‍යුහය නිර්මාණය කරන්න කියලා අපි කිව්වා. නමුත් ප්‍රාණ්ඩෝ කනකට ගත්තේ නැහැ. කෝප් සිටිය ඒක අලුතෙන් හැදුවා. චීනයට මේ සම්බන්ධ ව්‍යාපාර ලෝකයක් නිර්මාණය කළා. නමුත් මේක විගණනය කරන්න බැරි විදිහට තමයි නිර්මාණය කළේ. ඒකත් ඒකාධිපති ක්‍රමවේදයක මේ ආණ්ඩුව කළා. එහෙනම් මම කියනවා එදා ඉඳන් අපේ ආපු ස්වාධීන කොමිෂන් සභා 2017 සංශෝධනයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් තමයි ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කළේ. නමුත් යහපාලන ආණ්ඩුවෙන් 19 සංශෝධනයෙන් තමයි වචනේ පරිසමර්ථාර්ථයේ එක ස්වාධීනත්වයේ දිහා කටයුතු කරන්න පුළුවන් හැදුවේ. එහෙනම් අනාගත පරපුරේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට අනාගත මන්ත්‍රීවරුන්ට හත් ස්වාධීන වෙන කෝප් වාර්තාවක් කතා කරන්න පුළුවන්ද? අපේ ගරු සභාපතිතුමා විශේෂයෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමා විශේෂයෙන්ම මේ විගණනාධිපති වාර්තාව අරමුණු කරගෙන ඒක මූලික කරගෙන තමයි මේ වාර්තා නිර්මාණය කළේ. ගරු සභාපතිතුමනි ඔබට හෙට පුළුවන් ද ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න? මොකද දැන් විගණනාධිපති කොමිසම විගණන කොමිසම ස්වාධීන නැහැ. එදා මේ ආණ්ඩුව ඇවිල්ලා ගෝඨාභය රාජවංශ ජනාධිපති වෙලා 20 වෙනි සංශෝධනය ගෙනල්ලා විගණන කොමිසම ස්වාධීනත්වයක් දෙන්නේ නැති කළා. එහෙනම් කොහොමද හෙට ඉඳන් ආණ්ඩුවේ තියෙන හොරගම් කරන දේවල් ගැන කතා කරන්නේ? එදා නමුත් අපි පෙන්නවා ව්‍යාපාලන ආණ්ඩුව කරද්දී ආණ්ඩුවට විරුද්ධව විගණන ප්‍රතිවරයා කොච්චර අදහස් ප්‍රකාශ කළාද? අද එහෙමද? අද රජයේ නිලධාරීන් 20කට අධික පිරිසක් තනතුරු දාලා යනවා. ඇයි? කොන්දකලින් තියාගෙන වැඩ කරන්න බැරි හින්දා. එහෙනම් අපිට පුළුවන් වෙයිද අනාගතේ විගණන වාර්තාව නිවැරදිව ගන්න? අද මහ බැංකුව අධිපතිතුමා කනගාටුව ප්‍රකාශ කළා මේ රට කවුදත් හැදෙන්නේ නැහැ, මම යනවා යන්න කියලා. මහ බැංකුව අධිපතිතුමා යන්න ගියා. කොවිඩ් වසංගතය හදන්න මඩලින් දාපු විශේෂඥ වෛද්‍යවරු කොවිඩ් වසං ඒක දාලා යන්න ගියා. එතකොට සතුස සභාපතිවරයා ඒකේ තියෙන හොරගම් හෙලි කළා කියලා ගෙදර යන්න සිදුනා සතුස සභාපතිවරයාට. අපි පත් කරපු අය නෙමෙයි, මේ ආණ්ඩුවෙම පත් කරපු නිලධාරීන්. ඒ අය ගෙවල් වලට යන්න ගියා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා. එහෙනම් මම අහනවා ගරු සභාපතිතුමනි, ඔබතුමා කොච්චර උත්සාහ කළත් මේ දූෂණ වංචන වර්තන්න මේ රජයේ වැඩ පිළිවෙල තුළ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රජයේ කරපු මේ විගණන් වාර්තුල මේ ස්වාධීන කොමිෂන් සභාව නැති කිරීම තුළ පුළුවන් වෙයිද නැවතත් හොඳ ඔඩිට් වාර්තාවක් ගේන්න? වාසුදේව නානායක්කාර ඇමතුමා කිව්වා වගේ පොලිසියට පුළුවන් ද කොන්දකලින් තියාගෙන වැඩ කරන්න ස්වාධීන කොමිෂන් සභාව ලඟ කරපු හින්දා? එදා අද බලන්න කී දෙනෙක් ආණ්ඩුවේ ඇමතුරු කී දෙනෙක් පොර කනවද? තමුන්ට ඕනි පොලිස් ඕයිසීව දාගන්න, පත්තරවල ඕන තරම් තියෙනනේ පහුගිය දවස්වල මුල පිටුවේ තිබ්බා. පොලිස් ඇමතුමයි තවත් ඇමතු කෙනෙකුයි mantri කෙනෙකුයි රණ්ඩුව එකිනෙකාට යන රණ්ඩු වෙනවා. ඊයේ පෙරේදා තිබ්බා මම දැක්කා. ඉතින් එහෙමනම් පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද? අද මේ උගත් වාචික නිලධාරි සියල්ලම දේශපාලන අතකොළු බවට පත් කරලා ඇයි මේ උගත් නිලධාරීන්ට රට මෙහෙවන්න දෙන්නේ නැහැ? මතක තියාගන්න ඕනේ අපි.
ඔව්
මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව පාලනය කරන දේපල සල්ලි අගමැතිතුමා ගෙදරින් ගෙනහපුවා නෙමේ. ආණ්ඩුව පාලනය කරන ජනාධිපතිතුමා ඇමරිකාවෙන් ගෙනහපුවා නෙමේ. මුදල් ඇමතිතුමා ඇමරිකාවෙන් ගෙනහපුවා නෙමේ. මේ රට පාලනය කරන්නේ මේ අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් කියන එක මතක තියාගන්න ඕනේ. එහෙනම් විගණනය කරන්න අගමැතිව ඇමතිව මන්ත්‍රීව වගේම නිලධාරීන් විගණනය කරන්න පුළුවන්කම ඒ විගණන කොමිසමට තියෙන්න ඕනේ. නමුත් ඒක 20 වෙනි සංශෝධනය තුලින් ඇහිරුවා. එහෙනම් මේ රටේ අනාගතයේ තවත් කාලකන්න වෙනවා මේ ස්වාධීන කොමිසම සභාව ගෙනාවේ නැත්තම් කියමින් මන්නේට එනවා.
දී ගරු මන්ත්‍රීතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා, අපතුමා ඔබතුමාගේ වැඩි වැඩි 12ක කාලයක් තිබෙනවා.
ගරු මුලසනේ සභාපතිතුමනි, අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විසින් මෙවර පාර්ලිමේන්තුවට 44 වන විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන විවාදේ පළවෙනි විගණන කොමිසම පාර්ලිමේන්තුවේ සභාගත වෙන්නේ 1979. අද වෙනකොට මෙවැනි විගණන වාර්තා 44ක් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. ඒ නිසා අපි සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මමත් එම කමිටුවේ සමාජිකයෙක් කැටියට පසුගිය කාලයේ පුරා මෙම කමිටුවට කැදෝපු ආයතනවල කරුණු සාරාංශ කැටි කරගෙන මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ. මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ 20 වෙනි සංශෝධනය හරහා මේ විගණනාධිපති කොමිසම සම්පූර්ණයෙන් තිබුණ ස්වාධීනත්වයේ අයින් වුණා. හරියට නිකන් අපිට ඕන විදිහට විගණනය කරන්න හදනවා වගේ තමයි තුමා චෝදනා වෙල්ල කරේ. මම මේ දුරකථනයෙන් ගත්තේ විගණකාධිපතිවරයා හිටපු. මම එතුමාට දුරකථනයෙන් කතා කරලා දැන් ඇහුවා මේ පිළිබඳව. ඒ නිසා ඔබතුමාට කියන්න ඕනේ විගණන දෙපාර්තමේන්තුවට කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නැහැ. උන්ට ස්වාධීනව විගණනය කිරීමේ බලය තියෙනවා. ඒ ඕනේ දෙයක් කරන්න පුළුවන්. එකම දේ තියෙන්නේ සල්ලි එහෙම ඕන වුණාම රජෙන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලන්න වෙනවා. ඒ කාරණේ තියෙනවා. ඒ අරෙන්ද විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට කිසිදු ගැටලුවක් නැහැ. එතුමා බොහොම ස්වාධීනව විගණනය කරන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමාට කිසිදු බලපෑමක් නැහැ. දෙවැනි එක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න ඕනේ වෙලා නැහැ 12 ඉතින්. ගරු මන්ත්‍රීතුමා ඊළඟ එක අපි කියන්න ඕනේ ඔබතුමායි අපි දෙගොල්ලෝ එක්කහු වෙලා කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ මොනතරම් විගණන වාර්තා ඉදිරිපත් කරත් මේ වගේ වැරදි කරන අයට දඬුවම් දෙන්න මොකද්ද තියෙන ක්‍රමවේද අපි ළඟ? ඉතින් ඒ නිසා අපි දැන් මම විගණන මම කෝප් කමිටුවේ සමාජිකය හැටියට මට මතකයි මහ බැංකුව බැඳුම් කර මංකොල්ලේ රවුෆගේ මන්ත්‍රීතුමාත් හිටියා කෝප් කමිටුවේ. මහබැඳුම් බැඳුම් කර මංකොල්ලේ එනකොට ඔබට මතක ඇති හකින් මන්ත්‍රීතුමා හිටපු මහ බැංකුව අධිපතිවරයා කෝප් කමිටුව කැඳවුවේ නැහැ. මහ බැංකුව අධිපතිවරයා එන්න බෑ කිව්වා. ඔබතුමාට මතක ඇති කමිටු රැස්වීමේ. මේ වෙලාවේ මම යෝජනා කරා එහෙම කොහොමද බැරි? එයාව ගෙන්නන්න ඕනේ. එතකොට කමිටු ඒ කැමතිකෝ තීරණය කරලා එතුමාට එන්න කිව්වා. එතුමාට කමිටුවට එන්න කිව්වා. එතකොට කෝප් කමිටුව මහ බැංකුව අධිපති කැඳවුවා දෙකට. කැඳවුවට පස්සේ එකට කරුජයසූරේ කතානායකතුමාගේ කාමරේට මහ බැංකුවේ අධිපති ආවා. ඇවිල්ලා හඳුන්නෙත් මේ මන්ත්‍රීතුමාව ගෙන්නලා කිව්වා මේක නවත්තන්න පුළුවන්ද කියලා ඇහුවා. මහ බැංකුව අධිපති කියන එක. ඒතර හඳුන්නෙත් මේ මන්ත්‍රීතුමා එතෙන්ද කිව්වා මට තීන්දුව කරන්න බෑ. මම සභාවෙන් අහලා එන්නම් කියලා එළියට ඇවිල්ලා අපිට කිව්වා මට බලපෑම් කරනවා මහ බැංකුව අධිපති ගෙන්නන්න එපා කියලා. හැබැයි මේ වෙලාවේ අපි හිටියා තදින් එයාව ගෙන්නන්න ඕනේ කියලා. එදා මහ බැංකුව අධිපතිවරයා කෝප් කමිටුවට ගෙනාපු නිසා තමයි අපිට මේ පරීක්ෂණ හරියට පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් නිසා මේ මහ බැංකුව පමණක් නෙවෙයි. දැන් අපි ගත්තොතින් මට මතකයි මේ මහ බැංකුවේ අපේ කෝප් කමිටුවට ආව පහුගිය දවස්වල පොහොර. මේ මෙතෙක් කතා කරන මේ දවස්වල කතා කරන පොහොර. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ගෙනාපු පොහොර ගැන අපේ කෝප් කමිටුවට වාර්තාවක් ආවා. තමුනාස්සලා ගෙනෙලා තියෙන පොහොරවල ප්‍රමිතිය හොඳ නැහැ කියලා ඒ ප්‍රසාරණාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කරලා ඔබතුමාලගේ ආණ්ඩුව 2017-18 පොහොර බෙදලා තියෙනවා මෙට්‍රික් ටොන් 81,000ක්. ඒ කියන්නේ බිලියන 6කට ආසන්න ප්‍රමාණයක පොහොර තමුන්නාස්සලා බෙදලා තියෙනවා 20/20 විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව ප්‍රමිතියෙන් යුක්ත නැති පොහොර. ඒතර අමාත්‍යංශයේ ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරු මැදිහත් වෙලා තමයි ඒ රසායනාගාර වාර්තා වෙනස් කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකන් නිලධාරි මම ඇමතිවරයා ඇවිත් පස්සේ නිලධාරි 6 දෙනා ගෙදර යවුවා. එතනින් එහාට පරීක්ෂණයක් නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට මොනතරම් වාර්තා ඉදිරිපත් කරත් මේ පිළිබඳ පියවර ගන්න නැත්නම් මං හිතන්නේ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මුලස්සනේ සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ මං දන්නේ අපේ හකීම් ඇමතිතුමා නීතිය පිළිබඳ දන්න නිසා අහනවා. බැරිද ගරු හකීම් මන්ත්‍රීතුමනි කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කෝප් කමිටුවේ හඳුරා ගන්නා ප්‍රශ්න වෙනම අරගෙන ඒ පිළිබඳ නීතිපතිවරයාට හෝ යම් ආයතනයක් එක්ක එක්කව වෙලා කටයුතු කරලා එහෙම ගන්න ෆලෝ අප් කරන්න සූලන් සිස්ටම් එකක් තියෙනවා නම් ඒක තමයි හකීම් මන්ත්‍රීතුමා මේ දින වාර්තාවේ වටිනාම දේ.
ඉරියන්තුමා
ලොකු බණ්ඩාර කතානායකතුමා කාලේ ගරු සභාපතිතුමනි දෙපැත්තම කට්ටිය එක්කව වෙලා අපි එතුමාට කිව්වා මේ කෝප් වාර්තා සියල්ලම බ්‍රයිබල් කමිෂන් එකටයි නීතිපතිවරයාට අරින්න කියලා අපි කිව්වා.
ඒ වැරදිකාරය වුණාට පස්සේ දැන් අපේ අමාත්‍යංශයේ තියෙනවා විශාල වංචා ගණනාවක් විගණනය කරලා. හැබැයි විගණනය කරලා එතනින් එහාට ඒවා යන්නේ නැහැ. ඒ ෆයිල් ටික වහලා තියාගෙන ඉන්නවා. ඒ නිසා හකීම් මන්ත්‍රීතුමා මං හිතන්නේ අපි ඔක්කොම එකට එක්ක අහුවෙලා. මේවා විගණනය කරනවා වගේම ඒ විගණනය කරලා වැරදි වෙලා ඒවා අහුවෙලා තියෙනවා නම් ඒ පිළිබඳවත් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවට යම් අධීක්ෂණයක් කරන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඉතාම හොඳයි කියලා මම යෝජනා කරනවා. මට මතකයි අපේ කෝප් කමිටුවට ආවා පහුගිය කාලේ වීඑල්ඒ මණ්ඩලයේ තිබ්බ වීවි කුණපු හැටි. එවකට හිටපු ඇමති නෙල්සන් හැරිසන් මහත්තයා මැදිහත් වෙච්ච හැටි වී ටික විකුණන්. රුපියල් 38ට ගත්ත වී කිලෝ එක ඉතාම හොඳ මිනිස්සුගේ පරිභෝජනය කරන්න පුළුවන් වී ටික සත්ව ආහාරවලට වික්කා රුපියල් 24ට. බිලියන 20ක පාඩුවක්. බිලියන 20ක පාඩුවක්. ඒ සත්ව ආහාරවලට අරගෙන ගබඩාවේ කෙලින්ම පොළොන්නරුවේ ඩඩ්ඩි මහත්තයාගේ මෝලට ගිහිල්ලා පැටෙව්වා. එතනින් ඒ වෙලාවම ගිල පැටෙව්වා රුපියල් 10ක් කිලෝ එකකින් තියාගෙන. මේ පිළිබඳ විගණකාධිපතිවරයා වාර්තා කරනවා. මේ පිළිබඳ වාර්තා කරනවා. අපි විගණන දෙපාර්තමේන්තුවේ අපි ගෙනෙලා විගණකාධිපතිවරයාගෙන් කෝප් එක ඇහුවා. මේක විශාල වංචාවක් සිදු වෙලා තියෙනවා. මේ වී නියම ප්‍රමිතියෙන් තියනවාද කියලා හොයලා බලුවේ නැහැ. මේ කිසි දෙයක් බලුවේ නැහැ කියලා වාර්තා වුණා. හැබැයි අද වෙනකන් ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. හැරිසන් නැමතුමත් හොඳට ඉන්නවා. මේ දවස්වල ලොකු වැටකුළුයි පොඩි වැටකුළුයි පෙන්නෙ ඉන්නවා. කිසි පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ඒ වගේම මට මතකයි මහපොළ භාරකාර අරමුදලේ මුදල් ආයතන ලෙස පරිහරණය කිරීමත් සම්බන්ධයෙන් විශාල විගණනයක් කරා. ඒක පෞද්ගලික කට්ටියකට ලියලා දුන්නා. මම හිතන්නේ හකීම් ඇමතිතුමා ඔබතුමා ගිණුම් කාරක සභාවේ සභාපතිවරය හැටියටත් හිටියා. ඒ නිසා මම දන්නවා ඔබතුමා මේකට බොහොම අපේ හර්ෂද සිල්වා අපේ මහාචාර්යතුමා කොළඹ දිස්ත්‍රික්කයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා මං හිතන්නේ ඔබතුමා මේ කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට එතුමා බොහොම උනන්දු වෙනවා කෝප් කමිටුවේ දායකත්වයට. ඒ නිසා මං හිතන්නේ අපේ ආචාර්යතුමාලා මහාචාර්යතුමාලා ඔක්කොම එකට එක්කහුවෙලා මං හිතන්නේ මේ කෝප් කමිටුවට සීමා නොවි මං විශ්වාස කරන්න හැකි මමතුමා කිරියල් මමතුමා හර්ෂ මන්ත්‍රීතුමා මේක කෝප් කමිටුවට සීමා නොවි මේවල් එතනින් එහාටත් ගෙන යාම සඳහා තමුන්දාස්සලා අපි ඔක්කොම එකට එක්කහුවලා යම් ගෝචනාවක් ගේන්න ඕනේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරටේ ජනාධිපති කරේ ඒ තමුන්නාසලා කරපු වැරදි කරන්න නෙවෙයි. ඒ නැවත හොරකම් දූෂණ කරන්න නෙවෙයි. ඒකට නෙවෙයි එතුමාට ජනවරම ලැබුණේ. ඒ නිසා අපි තමුන්නාසලත් එක්ක මෙතන හිට ගන්නවා. ඒ නිසා ඔබතුමාලා ඒ ඕනම දෙයක් තමුන්නාසලා කියන්න තමුන්නාසලා මේ මොනතරම් අපි කෝප් කපිටු. මට මතකයි විජේදාස රාජපක්ෂ මහත්තයා වාර්තාවක් විශාල ආන්දෝලනයකට ලක් වුණා. අපි විවාද කරා මාධ්‍යවල පෙන්නවා ටීවී එකේ හැමදාම පෙන්නවා. මාස 6ක් ගියා මෙතනින් පස්සේ ඒක අමතක කරලා දානවා. මගේ දැන අපේ වාසුදේව නානයක් කර ඇමතුමත් අපේ කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමතුමත් එකගෙවේ මගේ යෝජනාවට මම හිතන්නේ මේවා එතනින් එහාටත් මේවා බලන්න මේ පිළිබඳ කටයුතු කරන්න යම් ව්‍යාන්තරණයක් හොදයි කියලා මම යෝජනා කරනවා කරු මමුලස්සනේ සභාපතිතුමනි. අවසාන වශයෙන් කලින් කතා කර අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් පොහොර වර්ගයක් පිළිබඳ එතුමා වැරදි ප්‍රවෘත්තියක් මම දැක්කා සිරස නාලිකාවෙත් ඒ නිවුස් එක දීලා තිබුණා. මෙහෙම පෞද්ගලික කෙනෙකුගේ ගිණුමකට මුදල් දාලා තියෙනවායි කියලා අපි කියන්න ඕනේ. මේ වෙලාවේ මේ පොහොර හිඟයක් ඇති වෙච්ච වෙලාවේ ඉන්දිය රජය විශාල මැදිහත් වීමක් වෙලා අපිට මේ පොහොර ටික ලබා දුන්නේ. මේක ඉන්දිය රාජ්‍ය සමාගමකින් අපිට පොහොර ටික ලබා දුන්නේ ගරු මුලසනේ සභාපතිතුමනි. අපිට මේ පොහොර ආනයනය කර ප්‍රමාණයෙන් 90% අපට දෙන්නේ ණයට මාසෙකින් අපි මුදල් ගෙවන්නේ අපි මුදල් ගෙවන්නේ නැහැ නමුත් අර පළවෙනි ක්වොන්ටිටි එක ගෙවන්න ඒගොල්ලන්ට මුදලක් ගෙවන්න වුණා ඒ මුදල ගෙවන්න යනකොට මුලින් ශ්‍රී ලංකන් ඈර්ලයින් සමාගම කිව්වා මෙට්‍රික් ටන් 55000ක් ප්ලේන් එකේ ගේන්න පුළුවන් කියලා නමුත් එල්සීආර් එකෙන් බැංකුවට ගියාට පස්සේ අපි සල්ලි ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ දැනගත්ත මෙට්‍රික් ටන් 25000යි අපිට එයා ෆ්‍රේට් කරන්න පුළුවන් කියලා ඒ අනුව ඒ දුන්න මුදල් ගාණෙන් ප්‍රමාණයක් ඒ සමාගම ඉතුරුලා තියෙනවා නමුත් මෙහි ලොජිස්ටික් සහ ඒ සියලු දේ සදා ඒ අය ගෙවන්න ඕනේ ඒ ඉන්දියානු රජයේ සමාගමත් එකඟ වෙලා තියෙනවා ඒ නිසා මේ ඉන්දිය රජයේ මැදිහත් වෙලා ඉන්දිය තානාපතිතුමා මැදිහත් වෙලා ඉන්දිය රජයේ සමාගම කරාම ආනයනය කරලාද පොහොරවල කිසිදු වංචාවක් සිදු වෙලා නැහැ මේක අපට මාසයක ක්‍රෙඩිට් ලයින් එකක් අපට දීලා තියෙනවා විජිත හේරත් මන්ත්‍රීතුමා මේ පිළිබඳ පැහැදිලි කරපු නිසායි මම පැහැදිලි කරේ මම ඊට වැඩිය මගේ කාලය ගන්නෙ නැහැ ඒ නිසා මම පාර්ලිමේන්තුවේ ගුණසනේ සභාපතිතුමනි පාර්ලිමේන්තුව දිල්ලන්නේ මේ කෝප් කමිටු වාර්තා සකස් කරන්න අපි ගන්න කාලය මේ විවාදය සඳහා ගන්න කාලය එතනින් එහාටත් ගෙනියන්න යම් වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන්න කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ස්තුතියි ගරු එමෙතුමා